ඔඩර් ප්ලීස්. කතානායකවරයා විසින් ලිපි ලේඛන පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථා ප්‍රකාරව 2012 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවයි 8 වැනි කාණ්ඩයේ 5වැනි කොටස. 2013 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවගේ 8 වැනි කාණ්ඩයේ 5වැනි කොටස. 2014 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවගේ 5වැනි කාණ්ඩයේ 4-5 වැනි කොටස්, 2වැනි කාණ්ඩයේ 17 කොටස, 3වැනි කාණ්ඩයේ 5වැනි කොටස සහ 2015 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 10වැනි කාණ්ඩයේ 1-2 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
මේ වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා,
2015 වර්ෂයේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I am pleased to present the report on the of the Committee on Public Finance on assessment of the fiscal, financial and economic assumptions of the budget 2017. The report has been tabled, sir. I wish to say a few words with regard to this report.
Yeah, okay.
Since this is the first report this committee is presenting, we were mandated by the resolution to present this report within 4 days of the presentation of the budget. Although the committee worked without a parliamentary budget office this year, we are indebted to the service rendered to us by a few individuals: Dr. Mrs. Anila Das Bandarnayaka, Mrs. Rose Kure, Mrs. Themiya Hurille, Sarath Mayaduna, and a team of economists working through Verite research led by Dr. Nishan Dimel, who gave of their invaluable input and assistance without any remuneration. I have highlighted one or two matters in the introduction. We were given a set of figures on the 2nd of November, which later turned out to be not the basis on which the Minister of Finance presented his budget. And thereafter, on the 12th of November, another set of figures were given to us, and we have now based our report on that new set of figures that have been given to us. And we have recommended that the government distributes to the members the second set of figures that were given to us on the 12th of November, which is not published as yet. We find that the estimates in the red books don't accord with the actual figures by which the Ministry of Finance is working, and therefore we have recommended that those figures, which we have called them figures of 12th November 2016, be circulated to all members of Parliament at least during the committee stage debate. Thank you, sir.
Thank you. Pesan piliganima garu Mahinda Amaravira Mettuma, garu Ravindra Samirvira Mettuma,
garu Kathanayakathumani, හාලියල නුගසෙවන ගම කොබ්බකඩුව මාවත අංක 4 ඒ දරණ ස්ථානයේ පදිංචි WM රණතුංග මහතාගෙන් ලැබුණ පෙත්සමක් පිළිගන්නවා.
ගරු ලකී ජයවර්ධන මැතිතුමා පෙත්සම් 2යි. ගරු SC මුතුකුමාර මැතිතුමා, ගරු ශ්‍රියානි විජේවික්‍රම මැතිනිය,
ගරු කතානායකතුමනි, මොරටුව රාවතාවත්ත පාර නොම්මර 102(2) ඒ දරණ ස්ථානයෙහි පදිංචි B.A.R. සෝමසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද අම්පාර නාමල්ලොය නොම්මර 2B.33 ඒ දරණ ස්ථානයෙහි පදිංචි K. කරුණාසේන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද දෙහිඅත්තකණ්ඩිය බක්මීදෙනිය නොම්මර 320 දරණ ස්ථානයෙහි පදිංචි විජේරත්න සුදසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද පිළිගන්වමි.
මෙම පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා කුචිකර්ම අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු බිමල් රත්නායක මැතිතුමා කම්කරු වෘත්තීය සමිති සමන්ත
අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
පිළිතුර
ඇන්න
2013 ලියාපදිංචි වී ඇති ගිලුම් සංඛ්‍යාව 2013 1283යි 2014 10763යි 2015 10885යි අලුතින් ලියාපදිංචි වූ අනුසාධක ගිලුම් සංඛ්‍යාව 2013 407යි 2014 5120යි 2015 4558යි.
පමණද? ආරයි. ගරු සුනිල් හඳුනෙත් මැතිතුමා සුදේශ කටයුතු මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි අයන්න එක ඔව්, අයන දෙක පිළිතුර ඔව්, අයන්න තුන අන්තර්ග්‍රහණය කර ඇත, අයන හතර පැනනොනගී, අයන පහ පැනනොනගී.
ගරු චන්දිම ගමගේ මැතිතුමා විදුලි බල පුනර්ජනීය බල ශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
මම ප්‍රශ්නය අසා සිටිනවා.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය විදුලි උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමට අදාළ වන ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද කියලා. 2019/09 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය IAEA වෙත ඉල්ලීමක් කරන ලදී. TC ප්‍රොජෙක්ට් SRL/2/0.8 දරන තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ 2012 වසරේදී බලශක්ති සැලසුම් කිරීම සහ සුදු ස්ථානයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් සහයෝගිතාව ලබා දීමට එකඟ වී ඇත. මේ යටතේ ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික විදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීමේ ශක්‍යතාවය සහ ඒ සඳහා සුදු ස්ථානයක් තිබේද යන්න අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇත. මේ තමයි අපිට තියෙන විශාලම අභියෝගය. මෙවැනි බලාගාරයක් පිළිබඳව ඒ ස්ථානය ගැලපෙන ස්ථානයක් තිබෙනවද කියන කාරණය ගරු මන්ත්‍රීතුමනි. දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවට ආසන්නව ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාරවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද? උත්තරය ඔව්. තුන්වන ප්‍රශ්නය එකී බලාගාරවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ නොහැකි නම් එයට හේතු කවරේද? මං කලින් පිළිතුරු දුන්නා වගේ අපිට නිරීක්ෂණය කරන්න හැකියාව තිබෙනවා. ඉන්දියාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් සමග අත්සන් තබා ඇති ආරක්ෂණ ගිවිසුම අනුව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ඒවා පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ශ්‍රී ලංකාව සහ වෙනත් සමාජික රාජ්‍යයන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග අත්සන් කර ඇති න්‍යෂ්ටික ආරක්ෂණ සම්මුතිය Convention on Nuclear Safety අනුව එක එක රටෙහි න්‍යෂ්ටික බලාගාරවල පවතින තත්ත්වය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ විස්තර, ඒවා පාලනය වන ක්‍රමවේදය අවුරුදු 3කට වරක් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ලබා දෙන්න අවශ්‍යයි. එම වාර්තා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ආරක්ෂිත වෙබ් අඩවියක පළ කරනවා. ඒ තොරතුරු සෑම රාජ්‍යයකටම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ රාජ්‍යයේ සම්මුතියේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරියාට එම තොරතුරු වෙත ප්‍රවේශ වීමට විශේෂ හැකියාවක් තිබෙනවා. මේ වාර්තා අවුරුදු 3කට වරක් අදාළ රාජ්‍යයන් සමග පවත්වන ලබන රැස්වීමවලදී සාකච්ඡාවට භාජනය කරනවා. ඒවාට ඊට අදාළව යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ අදාළ රටවල් වලට ඒ ප්‍රශ්න निराකරණය කර ගැනීමට හැකියාව තිබුණා ගරු මන්ත්‍රීතුමනි. කෙසේ වෙතත් න්‍යෂ්ටික අනතුරක් සිදු වූ අවස්ථාවකදී ඉන්දියාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග දැනට අත්සන් තබා ඇති න්‍යෂ්ටික අනතුරකදී දැනුම් දීමේ සම්මුතිය Convention on Notification in Case of Nuclear Accident අනුව එම අනතුර සම්බන්ධව විස්තර ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට වහාම දැනුම් දිය යුතුව තිබෙනවා. එසේම සම්මුතිය අත්සන් කර ඇති වෙනත් රටවල්වල ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් එම විස්තර සම්මුතියට අනුව නොකඩවා ලබා දිය යුතුන අතර විකිරණ අනතුරු සිදු වූ රාජ්‍යයන්හිදී එම බලපෑම සිදු හැකි අනෙක් රටවලදී විස්තර ලබා දෙන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවද මේ සම්මුතියට අත්සන් කළා තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවටත් ඒ සියලු තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබෙනවා. ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනත් රාජ්‍යයක ආධාරයක් නොමැතිව වික්‍රණාපදාවක් මුලදී දැන ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග අපේ රාජ්‍ය අරගෙන තිබෙනවා. එනිසා කිසිම ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාව පහත් සඳහන් ස්ථානවල ස්වයංක්‍රීයව විකිරණ මැනීමේ උපකරණ සහ විකිරණ අනතුරු පිළිබඳ අනතුරු හැඟවීමේ පද්ධතියක් සවි කළා තිබෙනවා. ඒවායින් නිරතුරුව පාරිසරික විකිරණ ප්‍රමාණයෙන් මනිනවා. මේ උපකරණ ආධාරයෙන් යම්කිසි විකිරණ ආපදාවක් ලංකාවට ඇති වෙනව නම් ඒක ඉන්දියාවේ බලාගාරයක් නිසා වෙන්න පුළුවන්, වෙනත් බලාගාරයක් නිසා වෙන්න පුළුවන්. ඒක හඳුනා ගන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඒ මැනීමේ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා කොළඹ, පුත්තලම, මන්නාරම, ඩෙල්ෆ් දූපත, කංකසන්තුරය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මානුවර. ඒ වගේම මේ ප්‍රදේශයේ ඒ වගේම මේවා පිහිටලා තිබෙන්නේ ප්‍රදේශයේ තියෙන නාවික කඳවුරු හෝ විශ්වවිද්‍යාලවල. ඒ සෑම ස්ථානයක්ම ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය වගකීම් දරමින් ඒ උපකරණ ස්ථාපනය කළා තියෙනවා. ඒ අනුව ආ එක උත්තරය අදාළ වන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාම වටිනා ප්‍රශ්නයක් නැගීම පිළිබඳව. මොකද ලංකාව තුළ යම් අදහසක් තිබෙනවා ඉන්දියාවේ පිහිටලා තියෙන න්‍යෂ්ටික විදුලි බලාගාර හේතුවෙන් ලංකාවට යම් අනතුරක් තිබෙනවද කියලා. ගරු මන්ත්‍රීතුමනි, කුඩම් කුලම් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්ලි දිස්ත්‍රික්කයේ කුඩම් කුලම් කියන ප්‍රදේශයේ තමයි අපිට ආසන්නයේම තියෙන න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටලා තියෙන්නේ. ඒ බලාගාරය දැන් ක්‍රියාත්මක වෙනවා, ඒ විදුලි උත්පාදනය වෙනවා. අපිට කල්පිටිය ඉඳලා බැලුවොත් එහෙම කිලෝමීටර් 220ක් දුරින් තියෙනවා. අපිට තිබෙන තොරතුරු අනුව පේනවා කිලෝමීටර් 100කට වඩා දුරින් තියෙන න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් වුණත් ඒ එවැනි අනතුරක් සිදු වුණොත් එවැනි අවස්ථාවක ඉතාම අඩුයි එවැනි අනතුරක් සිදු වෙන්න හැකියාව. ඒ අනතුරක් සිදු වුණත් අපිට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් සහ සූදානමක් ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙනවා.
හොඳයි. ගරු මන්ත්‍රීමාගෙන් මම අතුරු ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. දැන් ඔබතුමාලා මේ ගණනය කරන විදිහට මේ නැෂ්ටික බලාගාර මේ අපේ රට තුළ ඇති කරන්න, දැන් කලාපේ අනිත් රටවල නැෂ්ටික බලාගාර තියෙනවා විදුලි අර්බුදයට බලශක්ති අර්බුදයට විසඳුමක් විදිහට, තව කොච්චර කොපමණ කාලයක් ගත වෙයි කියලා ඔබතුමා සිමෙන්තු කරලාද?
ගරු මන්ත්‍රීතුමනි, අපේ දිගු කාලීන ජනන සැලැස්මේ ඔප්ෂනල් දෙයක් හැටියට, කියන්නේ තෝරාගත හැකි විකල්පයක් හැටියට අපි නැෂ්ටික විදුලි බලාගාරයක් අන්තර්ගත කරලා තියෙනවා. තාමත් ඒක අපේ දිගු කාලීන සැලැස්මෙන් ඉවත් කරලා නැහැ. නමුත් අපිට අද මේ රටේ තිබෙන සමහර සංවේදී කාරණාත්, ඒ වගේම ඉඩම් පිළිබඳ තියෙන හිඟයත්, ඒ වගේම වඩාත් පරිසර හිතකාමී සුළං සහ සූර්ය බලයට අපේ තිබෙන යොමුවීමත්, ඒ වගේම වඩා පහසුවෙන් කල්පනාකරණය කරන්න පුළුවන් LNG කෙරෙහි අපේ තියෙන යොමුවීමත් නිසා තවමත් අපි ස්ථීරසාර තීරණයක් අරන් නැහැ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකරන්න. කෙසේ වෙතත් අනාගතයේ එවැනි න්‍යෂ්ටික බලාගාරයක් ඇති කරන්න අපිට සිදු වුණොත් ඒ සඳහා වසර 15ක් 20ක් වගේ කාලයක් යනවා නිසි ක්‍රමවේදය අනුව. ඒ නිසා අපි මේ මූලික කටයුතු කරලා ඒකට සූදානමක් තිබෙන නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථීරසාරව ඒ සඳහා යොමු විය යුතු බවට නිගමනයක් ලැබෙන තුරු අපට යොමු වීමේ හැකියාවක් නැහැ.
හොඳයි. නේද ඔබතුමා තව ඔබතුමා පිළිතුරේ සඳහන් වුණා යම් කිසි බලපෑමක් ආපදාවක් සම්බන්ධව බලපෑමක් ඇති වුණාම මේ හඳුනා ගැනීම සඳහා නගර කීපයක නම් කිව්වා. මම එතනදී විශේෂයෙන් බල කොළඹ ඉඳන් දකුණ හරහා උතුරු නැගෙනහිරට අපි කොළඹ එකක් තියෙනවා, ඊළඟට ගාල් එකක් තියෙනවා, තිරුණමල එකක් තියෙනවා. ඒ අතර කිසිදු හඳුනා ගැනීමට ස්ථාන හඳුනා ගැනීම උපකරණ හෝ හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් නම් කළා නැහැ මේ උතුරු විදියට. ඔබතුමා හිතන්නේ නැද්ද කොළඹ, ගාල්ල, තිරුණමල අතර තව ස්ථාන එකක් හෝ දෙකක් තිබුණොත් හොඳයි කියලා?
බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමා. මේ පිළිබඳව කොළඹ, පුත්තලම, මන්නාරම, ඩෙල්ෆ් දූපත, කංකසන්තුරය, ත්‍රිකුණාමලය, ගාල්ල මහනුවර කියන ඒ ප්‍රදේශවල දැනට පිහිටලා තියෙනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් අපිට දැනට අපිට කිට්ටුම බලාගාරයේ තියෙන්නේ කුණ්ණම්කුලම් හින්දා අපි අපේ උතුරු සහ බස්නාහිර වෙරළත් ඒ වගේම නැගෙනහිර ත්‍රිකුණාමලෙත් තමයි අපි ආවරණය කළ තියෙන්නේ. නමුත් ඔබතුමාගේ අදහස අනුව තවත් අපි නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුව යුතුද කියලා සොයලා බලන්න. බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නය ගැන අවධානය යොමු කිරීම ගැන.
ඔව් ගරු අශෝ මානසිංහ මැතිතුමා,
ඊට කලින් අතුරු ප්‍රශ්නයක් අහන්න අවසරද?
ඇමෙතුමාගේ පිළිතුරු දෙන්න පුළුවන්. හොඳයි අහන්න.
මේ ප්‍රශ්නෙටම අදාළව ගරු ඇමෙතුමනි, අපි බොහොම හොඳයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන එක. නමුත් පරමාණු බලශක්ති අධිකාරියේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ කොළොන්නා වාසනේ ඉදි වෙන්නේ ඒක සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපිට තාම බැරි වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් තියෙන දුර්මත නැති කරන්න. ඒ සම්බන්ධයෙන් දැන් වර්තමාන තත්ත්වය මොකක්ද?
මෙම පරමාණු බලශක්ති සභාවේ ප්‍රධාන කාර්යාලය සහ එහි රසායනගාර ඉදිකිරීම පිළිබඳව යෝජිත දැනටමත් අත්තිවාරම් සකස් කරලා තියෙන භූමියේ අවට ජනතාවගේ විරෝධයක් තියෙනවා. අත වශයෙන් මෙය මේ තාක්ෂණය පිළිබඳව තියෙන නොදැනුවත්කම නිසා ඇතිවුණු තත්ත්වයක්. ආකච්ඡාවට ගණනක් පවත්වලා තිබෙනවා. දැන් අපේ අපේක්ෂාව වෙන්නේ පරිපාලන ගොඩනැගිලි වෙනමත් පරීක්ෂණාගාර වෙනමත් ස්ථාන දෙකක පිහිටවන්න ඕන කියන தත්ත්වය තමයි දැනට තිබෙන தත්ත්වය. මේක ටිකක් සංකීර්ණ தත්ත්වයක්. මේ නිසා තවත් සංවර්ධන කටයුතු ගණනාවක් මතුවලා තිබෙනවා. ගණනාවක් අඩාල වෙලා තිබෙනවා. අපි මේ ඇත්තටම ලොකු අභියෝගයක් තිබෙනවා. අපි දැන් පරමාණු බලයෙන්, න්‍යෂ්ටික බලයෙන් විදුලිය උත්පාදනය කිරීම කියන දේට යෑමට කලින් පරමාණු බලය නැත්නම් න්‍යෂ්ටික බලය මේ සාමකාමී භාවිතය, මහජනතාවගේ සෞඛ්‍ය, කෘෂිකර්මය ඒ වගේම කර්මාන්ත කෙරෙහි ඉතා පහසුවෙන් යොදාගත හැකි සුදුසු තාක්ෂණයක් බව ජනතාවට අවබෝධ කර දිය යුතු තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ අදාළ මූලස්ථානයේ ඉදිකිරීම වගේම වඩාත් වැඩි අධ්‍යයනයක් ඒ වගේම මේ පාසල් මට්ටමේදී ලබා දීමේ තත්ත්වයක් මතුවලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි මතු කරලා අපි ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳනවා.
ඊළඟ ප්‍රශ්නේ ඇසීමට ප්‍රථම මං කියන්නේ අපේ වේලාව සම්බන්ධයෙන් බොහොම සීමිතයි. කරුණාකරලා 10 වෙනකොට අපිට යන්නත් තියෙනවා. මිනිස්සියල් ස්ටේට්මන්ට් වගේකුත් තියෙනවා. ගරු මහාචාර්ය අසු මාර්සිංහ මැතිතුමා ප්‍රවාහනා සිල් ගුවන් සේවා අමාත්‍යමගේ ඇසීමට
මම අහනා කරුණාකරලා
උත්තර දෙනවා. එතුමා ප්‍රශ්නේ A1 ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය භාවිත ඇති කිරීම සඳහා ස්ථාපිත කරන ලද කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය 2016/07 දින ආරම්භ වූ අතර ප්‍රධාන අධියර 5ක් යටතේ වසර 5ක ව්‍යාපෘතියක්සේ ක්‍රියාත්මක වනු ඇත. දැනට මේ ශක්‍යතා අධ්‍යයනය සිදු කරමින් පවතින අතර මෙමගින් 1 විදුලි දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුම දුම්රිය මාර්ග කොට්ටාසය හඳුනා ගැනීම, 2 විදුලි දුම්රිය ධාවනයේ සුසු තත්ත්වයට දැනට පවතින දුම්රිය මාර්ග සංඥා පද්ධති දුම්රිය ස්ථාන, දුම්රිය හරස් මාර්ග ආදී පත්කිරීම කළ යුතු ආදිය හඳුනා ගැනීම සහ කළ යුතු දේ යෝජනා කිරීම, 3 2030 ගමනාගමනය සඳහා දුම්රිය යොදා ගැනීමට මහ ජනතාවගේ නැඹුරුතාවය පරිගණක ක්‍රමයට භාවිතයෙන් හා දත් එකතු කිරීම මගින් සොයා බැලීම හා ගණනය කිරීම, 4 ඉහත නැඹුරුතා ගණනය කිරීම භාවිතයෙන් 2030 ඇතිවන මගී සංඛ්‍යාව ගැන සහ 2030 මගී ජනතාවගේ අවශ්‍යතා ගැන අධ්‍යයනය කිරීම සහ එම අවශ්‍යතා සැපරීම සඳහා උපමන දුම්රිය ප්‍රමාණයක් ධාවනය කළ යුතුද, කිනම් පහසුකම් වැඩි දියුණු කළද යන්න අධ්‍යයනය කර හඳුනා ගැනීම, 5 කැලණිවැලි මාර්ගය සඳහා විශේෂ අවධානය යොමු කර අධ්‍යයනය කිරීම, 6 ඉඩම් අත්පත් කර ගැනීම සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ක්‍රමවේද යෝජනා කිරීම, 7 විදුලි දුම්රිය ධාවනයේදී මහාමාර්ගවල පාලම් උස වැඩි කර ගැනීමට අවශ්‍ය යෝජනා සැකසීම, 8 විදුලි දුම්රිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති දැනට ඇති හැකියාවන් සහ වැඩි දියුණු කළ යුතු අංශ සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීම ආදිය අධ්‍යයනය කරනු ලැබුණ ඇත, 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික සැලසුම් අවසන් කර ඇත, ව්‍යාපෘතිය ස්ටියරින් කමිටි ආයතන 28කින් සමන්විත පත්කර රැස්වීම තබා ඇත, ව්‍යාපෘති කර්මනාකරණ ඒකකය පිහිටුව ඇත, මේ සඳහා කාර්ය මණ්ඩලය බඳවාගෙන ඇත, ඉඩම් අත්පත් කර ගැනීම සහ සමාජ ආරක්ෂණ කටයුතු වලට අදාළ කාර්ය මණ්ඩල ඉදිරිපත් මාසය තුළ බඳවා ගැනීම නියමිතය, දුම්රිය දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලය, ලෙකෝ ආයතනය, ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, විදුලි බල හා පුරන්ජනීය බලශක්ති අමාත්‍යාංශය නිලධාරීන්ගේ සමන්විත තාක්ෂණ කමිටුවක් පත් කර ඇත, විදුලි දුම්රිය ධාවනය කිරීම සඳහා සැලසුම් ඩිසයින් සකස් කිරීම මෙම ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව ශක්‍යතා අධ්‍යයනයෙන් අවසන් කිරීමට පළමුව සිදු කිරීමට නියමිතය, ඒ සඳහා සුදුසු උපදේශාත්මක සේවා ආයතනයක් තෝරා ගැනීම සඳහා මිලදී ගැනීම කටයුතු මේවින්ට සිදු කරමින් පවතී, 3 ව්‍යාපෘතිය ප්‍රගතිය, ව්‍යාපෘතිය මෙහෙයුම් කමිටුව සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය පත්කර ඇත, 2 ශක්‍යතා අධ්‍යයනය ආයතනය තෝරාගෙන දැනට ශක්‍යත අධ්‍යයනය සිදුමින් පවතී. මෙම ශක්‍යත අධ්‍යයනය වාර්තාව අතුරු වාර්තාව 2011-15 දින ලබා ගැනීම නියමිත අතර 2011 දින මේ පිළිබඳ කොළඹදී වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය. තුන දැනට දුම්රිය භාවිතය කරන දුම්රිය මගී සංඛ්‍යාව සහ දුම්රිය භාවිතයෙන් ගමනාගමන සහසුකම් ඉටු කර ගැනීමට මහජනතාවගේ නැඹුරුතාවය මැන බැලීම සඳහා සමීක්ෂණ දෙකක් පවත්වා ඇත. අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බල සැපයීම පිළිබඳ කටයුතු කරන ආයතන විදුලි බල මණ්ඩලය ලෙකෝ ආයතනය සමග තාක්ෂණ මට්ටමේ සාකච්ඡා දිගින් දිගටම සිදු වෙමින් පවතී. පහ විදුලි දුම්රිය පද්ධතිය ස්ථාපිත කිරීමට අවශ්‍ය වන උස ලබා ගැනීම සඳහා කොළඹ නගරය තුළ මහා මාර්ග පාලම් අවශ්‍ය ප්‍රමාණයකින් ඉස්සීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇත. හය මිලදී ගැනීම උපදේශාත්මක සේවාව ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. හතරවෙනි පිළිතුර ව්‍යාපෘතියේ අධියර පහක් සඳහා ආසියානු සංගමතර බැංකුව හරහා ආයෝජන වන මුදල පහත දැක්වේ. ශක්‍යත අධ්‍යයනයට ඩැමටිකන් ඩොලර් මිලියන 1යි ඒ ලබා දීලා තියෙනවා. සැලසුම් සහ මිලදී ගැනීම සහයෝගිතා සඳහා උපදේශක සේවා ගාස්තු ඇමරිකන් ඩොලර් මිලියන 10යි ඒක ගිවිසුම් අත්සන් කර තියෙනවා. ආයතන හැකියා ප්‍රවර්ධනය කැපැසිටි බිල්ඩින් ඇමරිකන් ඩොලර් මිලියන 1යි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළවෙනි අධියරට ඇමරිකන් ඩොලර් මිලියන 300යි දෙවෙනි අධියරට ඇමරිකන් ඩොලර් මිලියන 300යි. පස්වෙනි පිළිතුර ආසියානු සංගමතර බැංකුව මගින් මුදල් ලබා දේ. හයවෙනි පිළිතුර 2016-07 දින ආරම්භ වූ අතර ව්‍යාපෘති කාල සීමාව වසර 5කි. ආ පැන නොනගි.
කාල වේලාවත් හින්දා එක ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුමනි. මේ ශක්තිතා අධ්‍යයනය කරන තෝරාගත්ත සමාගම කුමක්ද? මේ සමාගමේ තියෙන අත්දැකීම් කොහොමද අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඒ පිළිබඳව තාම මේ ආයතනයක් තෝරගෙන නැහැ. මේ පිළිබඳ මූලික සාකච්ඡා තියෙන්නේ දැන් අපේ මූලිකම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍යාංශ මමත් විදුලිබල අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරාමැතුමත් විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍ය අපේ අනිරෝෂන් පෙරාමැතුමත් අපි මූලික සාකච්ඡා කළා. දැන් සාකච්ඡාවට කීපයක් ගිහිල්ලා තියෙනවා. දැන් තාම තෝරගෙන නැහැ. ඉදිරියේදී තෝරගන්න නියමයි.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මහත්තයා විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු රංජිත් සොයිසා අමාත්‍යතුමා ඉඩම් අමාත්‍යතුමාගේ ඇසීමට. Yeah, no, no, wait, I'll give you the time here. I'll give you the time. Devini Mate, Garu Udepath Gamanpila Mettuma. Ahana wada?
Mama ahano.
Please table that, yes. Yeah, please table that, yeah. Then Hatha Ranjit, Garu Ranjit Soysa Mettuma, Ida Mama Mettuma, I see Mate. Yeah, anybody, somebody must ask it. Yeah, table it, please. Ape Velava Sambandhin, Seemite Velava Ketvela Dhinne, Mang Ilangar Atte, Garude Douglas Devananda Mettuma, are you going to make that statement?
Yes.
Yeah.
Gaurava Sabanayar avargale Nilayal Kattalai Sattathin kal 23-2-in kil Mul Kudiyettam Punarvaalvu Sirachalaigal Marusiramaippu Mattum Indu Matha Vivaharangal Amaichar Gaurava DM Swaminathan avargalai Ketpadharku Anumathithathukku Nandri. வடக்கில் யுத்தம் நிலவிய காலகட்டங்களில் மடு, முல்லைத்தீவு, காங்கேசுந்தரை, இரணை, இலுப்பைக்குளம், புங்குருதீவு போன்ற பகுதிகளிலிருந்து 1990 பல்வேறு இடங்களுக்கு இடம்பெயர்ந்த நிலையில் இறுதியாக பூந்தோட்டம் மற்றும் வேரிய குட்டியூர் முகாம்களில் அகதிகளாக தங்கியிருந்த 83 குடும்பங்களைச் சேர்ந்த மக்கள் வவுனியா செட்டிக்குள பிரதேசம் செயலாளர் பிரிவுக்குட்பட்ட அங்கன்குளம் கிராம சேவையாளர் பிரிவின் கீழ் உள்ள சண்முகபுரம் கிராமத்தில் 2007 மேல் குடியேற்றம் செய்யப்பட்டுள்ளனர். தற்காலிக வீடுகள் வழங்கப்பட்டு அடிப்படை வசதிகள் முழுமையாக மேற்கொள்ளப்படாத நிலையிலேயே இம்மக்கள் மேல் குடியேற்றம் செய்யப்பட்டனர் என்றும் இவர்களது வாழ்வாதாரத்தை மேற்கொள்வதற்காக குடும்பத்திற்கு 1 ஏக்கர் பயிர்ச்செய்கைக்கான நிலம் தரப்படும் என கூறப்பட்ட நிலையில் உவர்த்தன்மையும் கற்பாறைகளும் கொண்டதான 4 ஏக்கர் நிலம் வீதம் ஒரு குடும்பத்திற்கு வழங்கப்பட்டதாகவும் வடக்கில் ஏனைய பகுதிகளில் வீட்டுத் திட்டங்கள் பல வழங்கப்பட்ட போதிலும் இம்மக்களுக்கு இதுவரை எவ்வித வீட்டுத் திட்டங்களும் வழங்கப்படவில்லை என்றும் இங்குள்ள பாதைகள் மிகவும் பாதிப்படைந்துள்ள நிலையில் மழைக்காலங்களில் போக்குவரத்து செய்வதில் மாணவர்கள், நோயாளிகள், கற்பிணிகள் போன்றோர் பாரிய சிரமங்களுக்கு உள்ளாகி வருவதாகவும் சுத்தமான குடிநீர் இன்மை காரணமாக பலரும் சிறுநீரக பிரச்சனைகளுக்கு உள்ளாகி வருவதாகவும் இம்மக்கள் தெரிவித்தனர். இம்மக்களுக்கு நிரந்தர வீட்டுத் திட்டம் மற்றும் அடிப்படை வசதிகளை கொடுக்க தங்களது அமைச்சு நடவடிக்கை எடுக்குமா என்பதை பற்றி கூற முடியுமா? தற்போது மழைக்காலம் ஆரம்பமாகி இருப்பதனால் இக்கிராமத்திற்கான உட்கட்டமைப்பு வசதிகளை உடனடியாக மேற்கொள்ளக்கூடிய சாத்தியங்கள் உள்ளனவா? இம்மக்களுக்கு வழங்கப்பட்டுள்ள காணிகளில் விவசாய செய்கையினை மேற்கொள்ள முடியாதுள்ள நிலையில் இதற்கு மாற்று ஏற்பாடாக இம்மக்களது வாழ்வாதாரம் கருதி எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பில் கூற முடியுமா என்பன போன்ற எனது கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் கூறுவார் என எதிர்பார்க்கின்றோம். அமைச்சர்
Garu Mangala Samarir Matuma.
My response to question raised by Honorable Dinesh Gunawardena under 23.2. Honorable Speaker, Sri Lanka is a member of the Executive Board of UNESCO along with 57 other countries that hold membership in the Executive Board. On 13th October 2016, among the proposals placed before the Executive Board was one that was introduced by seven sponsors, Algeria, Egypt, Lebanon, Morocco, Oman, Qatar and Sudan. These proposals, which deal with the Al-Aqsa Mosque, Al-Haram, Al-Sharif and its surroundings, the ascent of the Mugharbi Gate in Al-Aqsa Mosque, Al-Haram, Al-Sharif and so on, were considered to contain contentious and controversial elements on which the 58 members of the Executive Board could not reach consensus. We are very aware of the position taken by the State of Palestine in this matter. However, there were concerns pertaining to the nature of the language that was used, including concerns that the sites were referred to only in their Arabic names. These reasons meant that there were divisions in the positions of the members of the Executive Board. As you are aware, Honorable Speaker, even the Director General of UNESCO, Madam Irina Bokova, expressed concern, stating that, I quote, "Jerusalem is the sacred city of the three monotheistic religions, Judaism, Christianity and Islam. To deny, conceal or erase any of the Jewish, Christian or Muslim traditions undermines the integrity of the site," unquote. Mr. Speaker, we in Sri Lanka, the Sri Lankan people, know very well the destruction, the loss, the pain caused by conflict. Just as much as we want to try to ensure that such violence does not recur in our country, this is the message that we want to give to the world. We yearn today and we strive today to build a nation that respects all cultures, all religions, all beliefs, not a nation that merely tolerates diversity, but a nation that truly respects all cultures, all religions, all beliefs, and upholds everyone's dignity. Having seen the devastation of conflict, Sri Lanka stands firmly for dialogue as a means for resolution of conflict. Therefore, Honorable Speaker, Sri Lanka's position is that issues pertaining to Palestine and Israel too should be resolved through dialogue. Resolutions of this nature that relate to the preservation of cultural and religious heritage too, therefore, should be framed and formulated in a manner that helps resolve problems and not in a manner that could cause further stress and strain to the communities concerned or cause further stress and strain to already complex issues through diverse action and positioning. UNESCO, as you know, Mr. Speaker, is an organization that stands for peace and understanding in the world, an organization which promotes understanding and respect for each other's cultures, traditions and beliefs. The Constitution of UNESCO states that since the wars begin in the minds of men, it is in the minds of men that the defenses of peace must be constructed. A resolution of this nature, to us, did not seem to help find a solution to the issues concerned. This is why Sri Lanka decided to abstain on this particular vote.
It must be noted, Honourable Speaker, that Sri Lanka did not vote against the resolution. There are allegations that Sri Lanka succumbed to the pressures exerted by the United States and Israel. This is absolutely incorrect. In fact, no country has lobbied us to adopt the position that we did on this particular issue in UNESCO. UNESCO stands for peace and the promotion of peace and understanding and respect for each other's ways, cultures, traditions and religions. Accordingly, Honourable Speaker, Sri Lanka wants to see UNESCO being used as a forum for the promotion of peace and understanding and for approaching issues in a manner that helps resolve them through peaceful means and not through divisive means that can add to already complex situations. Reaffirming our commitment to the principles of UNESCO, we in fact received the Director General of UNESCO, Irina Bokova, in Sri Lanka this year. The Honourable Dinesh Gunawardene has also asked whether our decision to abstain means that the government has abandoned or reversed Sri Lanka's long-standing policy of support for the legitimate rights of the Palestinian people, or whether the government has abandoned or reversed Sri Lanka's long-standing non-aligned policy. First of all, let me assure this House that Sri Lanka has not changed, reversed or abandoned this country's long-held position to support position of support for Palestine. Along with Sri Lanka, 13 other non-aligned movement members in the executive board abstained on the said resolution. This includes India and Nepal in our region. As this House is aware, India is a founding member of the non-aligned movement, and India is also home to the third largest Muslim population in the world. In fact, more members of the Executive Board of UNESCO abstained than supporting this particular resolution. This issue has nothing to do with NAM. Sri Lanka remains a member of NAM. Sri Lanka has not abandoned its non-aligned stance. In fact, I believe that a strong policy of non-alignment is to refrain from action that would further aggravate already complex issues, but to strive to resolve such issues in a manner that is peaceful and in a manner that would ensure a durable solution. Honourable Speaker, Sri Lanka stands firm in its support for the Palestinian cause. Successive governments of Sri Lanka have maintained support for the just cause of Palestine and solidarity with the Palestinian people for their struggle. As this House is aware, the Palestinian Declaration of Independence proclaimed the establishment of the State of Palestine on 15th November 1988, and Sri Lanka almost immediately after that recognized the State of Palestine 3 days later on the 18th of November in 1988. The cause of the Palestinian people and commitment to the Palestinian cause has been consistent and core feature of Sri Lanka's foreign policy, maintained by all governments since then. The National Unity Government, under the leadership of President Maithripala Sirisena and Prime Minister Wickremesinghe, upholds and continues this policy. The embassy of the PLO was established in Sri Lanka in 1975. In 1976, the Palestine-Sri Lanka Solidarity Committee was founded with formal recognition of the State of Palestine in 1988. The embassy was renamed the Embassy of the State of Palestine on 6th February 1989. Mr. Yasser Arafat visited Sri Lanka during President Kumaratunga's tenure as president, and he was honored as a head of state. President Abbas visited Sri Lanka at the invitation of President Rajapaksa in 2008 and once again in 2012, and President Rajapaksa visited Palestine in 2014. In 2007, Sri Lanka established a representative office in Ramallah and appointed a resident representative to the State of Palestine, and this office continues to function there even today. A Sri Lankan parliamentary delegation headed by the Minister of Health, Nutrition and Indigenous Medicine, Honourable Rajita Senaratna, visited Palestine from 10 to 13 October this year. And in fact, our friendship is as strong as ever. Just last week, on the sidelines of the climate change conference in Marrakech in Morocco, I had the honor of having discussions with the Prime Minister of Palestine, Honorable Ramil Hamadallah, and Palestine's ambassador to the United Nations in New York, Dr. Riyad Mansour. We had the most cordial and friendly discussions. I can assure you that the relations between Palestine and Sri Lanka is as strong as ever. Mr. Speaker, Sri Lanka has always supported Palestine in multilateral fora through successive governments. Sri Lanka has chaired the UN Special Committee to investigate Israel practices affecting the human rights of the Palestinian people and other Arabs of the occupied territories for over three decades since its inception in 1968. Sri Lanka has chaired this committee without a break through successive governments. And in fact, when I met Prime Minister Hamdallah, he again thanked Sri Lanka for our support by chairing this committee. Sri Lanka has thus been a significant voice in the UN consistently on the violation of human rights in the occupied territories. In 2011, Sri Lanka in fact supported Palestine joining UNESCO as a fully fledged member. In 2012, at the UN, Sri Lanka supported a resolution granting non-member observer status in the UN. Sri Lanka continues to support full membership for Palestine in the UN. In September 2015, Sri Lanka voted for the Palestine-sponsored resolution in the United Nations in support of non-member observer states being allowed to raise their flags at the United Nations headquarters alongside the flags of member states of the United Nations, thereby supporting Palestine to raise its flag at the United Nations headquarters. In fact, Lankawe Chande Atua Tamai Itihase Pratama Watawata Palestine Jati Kokodia other exajatinge mulastani Leladene e Chandedi Sri Lankawa Bohoma Satriya Apage Sahayoge Labaduna every year. Every year, Sri Lanka supports approximately 15 resolutions in the United Nations related to Palestine. May make here Aurudde Vitarak. Api Exajati Inge Vivida Sangvidhanola Palestine Rajyata Sahayoge Palakarapu. Yojana Vishala Pramana Kiano, a Yojana Sambandinu, Mama Sabagata Kalkarana Kamati, may Parliament with Danaganima Sadaha. Additionally, this year, Sri Lanka also expressed support for Palestine's membership in the World Trade Organization and in Interpol. Honorable Speaker, Sri Lanka's principal support for the Palestinian cause remains, as you can see, steadfast and unchanged. Sri Lanka has consistently call for a negotiated solution resulting in a sovereign, independent, viable and United States of Palestine with East Jerusalem as its capital, living within secure and recognized borders side by side and at peace with Israel as endorsed in the Quartet Roadmap and relevant UN Security Council resolutions. The decision to abstain on this particular vote in the UNESCO Executive Board is by no means a change of Sri Lanka's position on Palestine. In fact, as stated earlier, Sri Lanka wholeheartedly supported Palestine obtaining membership in UNESCO, and we have done so ever since. As you are aware, Honorable Speaker, the former President and current Member of Parliament of this House, Honorable Mahinda Rajapaksha, was the first head of state to visit Israel. He visited Israel on the 8th and 9th of January 2014. This does not mean that Sri Lanka abandoned its position on Palestine. This government, too, will not abandon Sri Lanka's support for Palestine and the Palestinian people. The visit to Israel undertaken by the former President Rajapaksha is considered as a high point in Sri Lanka-Israel relations. President Rajapaksha's visit contributed to strengthening relations with Sri Lanka and Israel too. the National Unity Government continues to build on this relationship. As recognized by former President, Israel is an important country in the world with advanced technological knowledge and expertise in areas that can be helpful to the people of Sri Lanka and in our journey towards economic progress. There are many areas of cooperation such as agriculture, agricultural research, solar energy, water management and horticulture that can be explored. In fact, there is ongoing defence cooperation between the two countries, and over 6,000 Sri Lankans are currently working in Israel with more employment opportunities in the future. As this House is aware, the President of Israel just concluded a very successful visit to India, a country that is home, as I said earlier, to the third largest Muslim population in the world. Maintaining good relations with Israel does not mean in any way that Sri Lanka has abandoned Palestine or the Palestinian cause. Sri Lanka cannot have enemies. Sri Lanka cannot afford to quarrel with other countries. We should position ourselves in this world as a nation that stands for peace, reconciliation, democracy, human rights and the preservation of a rules-based international order. It is very unfortunate that some sections with hidden agendas try to use and manipulate issues of this nature to drive wedges between people and communities in our country, then try to arouse emotions and fear, misleading and misguiding people, and thereby attempting to create situation to militate against the government. Honourable Speaker, I urge my colleagues in this House to refrain from engaging in cheap theatrics when it concerns Sri Lanka's relations with the world. We are today seeking peace and reconciliation, and we must embody that spirit of peace and the spirit of reconciliation in a world and deed when dealing with in word and deed when dealing with the international community as well. Well, this is what we seek to do, and we will at all times act in the best interest of the people that we represent. Avasana wasen garu kathanayakathumani visheshayenma janathawa nomage yawana mewani prakasha karala api saha jathyantara prajawa athara thiyana hondahita nati karannata kappadu karannata bankalot deshapalanyan ada kumanthane karana e kumanthana karyawama ese karaddi me rata tula විශේෂයෙන්ම අවුරුදු දහස් ගණනාවක් තිස්සේ ඉතාමත්ම හොඳින් සහජීවනය කරපු මුස්ලිම් ශ්‍රී සිංහල ජනතාව අතර අද විවිධාකාරයේ හැප්පිලි ඇති කරන්නට කුමන්ත්‍රණය කරනවා. පසුගියදා මහනුවරදී අපි දැක්කා විශේෂයෙන්ම ඔබතුමාගේ කණ්ඩායම ඉන්න මන්ත්‍රීවරයෙගේ නායකත්වයෙන් කියලා මම කියනවා අර පල්ලිය පාර කියන පාරේ තියෙන නාම ලේඛනය පවා විනාශ කරා. ඒ විනාශ කරලා මුස්ලිම් ජනතාවට මේ රට තුල ජීවත් වෙන්නට අයිතියක් නැහැයි කියන භයානක පණිවිඩය අද දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම නිල් බලකායේ සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ප්‍රබල පාක්ෂිකයෙක් වෙන කෙනෙක් අද මුස්ලිම් විරෝධී මුස්ලිම් ජනතාවට විරෝධී ඉතාමත්ම කාලකන්ණි බලවේගයක් ඇති කිරීමට උත්සාහ කළා. ඔහු හිරබාරයට අරන් තියනවා. ඒ වගේම මුස්ලිම් අන්තවාදය නියෝජනය කරන යම් පිරිසකට අරන් තියනවා. එහෙමනම් අපි මධ්‍යස්ථ ජනතාව හැටියට වගකීම් හැටියට මෙතෙක් මේ රට තුල ආරක්ෂා කරගෙන ආපු මේ ජනවාරික සමගිය තව දුරටත් පළදු නොවන ආකාරයට කටයුතු කරන්නයි කියලා ඉල්ලා
සිටිනවා. ගරු රංජිත් අලුවාරි මැතිතුමා,
ගරු කතානායකතුමනි, මම ඔබතුමාට ලිපියක් ඉදිරිපත් කරා. ඒ වගේම ඒකේ පිටපතක් මම ජනමාධ්‍යයට ලබා දුන්නා. මොකද ඔබතුමාගේ ආසනේ ඒ වගේම ඔබතුමාගේ පාර්ලිමේන්තුව
පුරෝහිත ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන මම අවධානය යොමු කළා. දැන් මට
කල් දෙන්න පොඩි දැන් දැනට ඒ ජනමාධ්‍ය වේදින්ට තර්ජනය කරලා තියෙනවා.
පරීක්ෂණය
මහින්දන්නේ රිවිර පත්‍රයේ රිවිර පත්‍රයටත් ඒ වගේම මෞබිම පත්‍රයටත් ඒ වගේම මේ ඉන්න නිලධාරී හැටියට මම හිතන්නේ ඔබතුමා පිටස්තර කෙනෙක්. නිහල් සෙනෙවිරත්න මහත්මයා පත් කරනවා.
දැන් මම ඇතුලේ පාලනේ මම හොඳ විදිහට කරන්න ගරු මන්ත්‍රී.
මම යෝජනා කරනවා
ඔබතුමා. හොඳයි මම කරන්නේ. මං කියන්නේ මීට වැඩි රටේ දැවෙන ප්‍රශ්න තියන එකයි මං කියන්නේ මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මගේ පුටුව ගැන ඒක. මේ පුටුව ඕනනාක දැන් ලැහැත්ටි මං. බොමිතුදී. ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා.
ඊයේ දිනේ අපේ පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය වාර්තාකරුවන් දෙදෙනෙක් රිවිර පත්‍රයේ සහ අක්මීව පත්‍රයේ වාර්තාකරුවන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ නිලධාරීවරයෙක් දැනට චෝදනාවට ලක් වී තිබෙන මේ ඔබතුමාගේ පුටුවේ ඉඳගත් අයයි කියන කාරණාව සම්බන්ධව තර්ජනය කළා තිබෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය මර්ධනය කිරීමට මෙවැනි තර්ජනයක් කරන්න කිසිම නිලධාරියෙක්ට අයිතියක් නැහැ පාර්ලිමේන්තුවේ. එහෙමනම් කතානායකතුමාට පැමිණිලක් කළා, කතානායකතුමා කැඳවලා කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තුවේ විවිධ කරුණු ගැන වාර්තා කරන මෙවැනි ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ හා ඔවුන්ගේ කටයුතු බාධා කිරීමට ඔබතුමාට මේ ඔක්කොම බලන්න බෑ. නිලධාරීන්ට පවරලා තියෙන කටයුතු වලදී නිලධාරීන් මෙසේ
බලන්න ගරු මන්ත්‍රීතුමා.
තම භයානක තත්ත්වයක් ජනමාධ්‍යවේදීන් හැටියට මේ ජනමාධ්‍යවේදීන් මූණෙන් දෙන්නේ.
මට ඒ වාර්තා කළේ නෑ මම
ඔබතුමා අදම මේ අය කැඳවලා මේ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස මේ දඩබ්බර නිලධාරීන්ගේ
හරස්සකට
දෙන්න.